ඉඳ අපි සීල සූත්‍රයයි කරන්නේ. සීල සූත්‍රය එක්කලක ආයස්මත් සැරුත් තෙරණෝද, ආයස්මත් මහා කෝටිද තෙරණෝද, බරණැස සමීපයේ වූ ඉසිපතන නම් වූ මිගදායේ වාස කෙරෙත. එකල්ලි ආයස්මත් මහා කෝටිද තෙරණෝ සවස් කාල විවේකයෙන් නැගී සිටියා වූ ආයස්මත් සැරුත් තෙරණන් වෙත එළඹිය. එළඹ ආයස්මත් සැරුත් තෙරණන් සමග සතුටු වූ සතුට විය යුතු සිය කටයුතු කතා කොට නිමවා එකත් පසකුන්. එකත් පසකුන් ආයස්මත් මහා කෝටි තෙරණු ආයස්මත් සරුත් තෙරණුන්ට මේ කාරණේ සැලකලා. හැවැත්නි සාරිපුත්තේනි, සිල්ලත් මහණු විසින් කවර දහම් වූ නොවනින් මෙනෙහි කළ යුත්තාද? මේක මේ පාලි භාෂාවෙන් බැලුවොත් ඕගලන්ට පේනවා මේ යෝනිසෝ මනසිකාරය කරන හැටි තමයි මේ අහන්නේ. හැවැත්නි කෝටි තෙරණි, සිල්ලත් මහණු විසින් පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඩ වශයෙන්, කුල් වශයෙන්, පීඩා වශයෙන්, ආබාධ වශයෙන්, පරයාපන වශයෙන්, වෙනසීම් වශයෙන්, ශුන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කළ යුත්තා. කවර පස්කන්ධකයක් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන උපාදානස්කන්ධ පහ. එවැත්නි කෝටි තේනි, සිල්ලත් මහාන විසින් මේ පංච උපාදානස්කන්ධය අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, අගතෝ, ආබාධිතෝ, පරතෝ, පලෝකතෝ, ශුන්‍යතෝ, අනත්තෝ කියලා මෙනෙහි කරන්නේ. එය මෙනෙහි කළාම සෝවන් ඵලය පසක් කරන්න යන කාරණිය නැත්නම් ඒ කාරණිය ඇත්තේ කියලා කියනවා. එවැත්නි සාරිපුත් තෙනි, සෝවන් මහණ විසින් කවර දහම් වුණෝනි මෙනෙහි කළ යුත්තාද? එවැත්නි කෝටි තෙනි, සෝවන් මහණ විසින් මේ පංච උපාදානස්කන්ධය අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, අගතෝ, ආබාධිතෝ, පරතෝ, පලෝකතෝ, ශුන්‍යතෝ, අනත්තෝ කියලා මෙනෙහි කරන්න ඕනේ. එහෙම මෙනෙහි කළාම සගුදාගාමි ඵලයේ පසක් කරන්න කාරණේ නම් ඒ කාරණේ ඇත්තේ කියලා කියනවා. එවැත්නි සාරිපුත්තේනි, සගුදාගාමි මහණ විසින් කවර දාම් කෙනෙක් නොවනින් මෙනෙහි කළ යුත්තාද? එවැත්නි කෝටි තෙනි, සගුදාගාමි මහණ විසින් මේ පංච උපාදානස්කන්ධය අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, අගතෝ, ආබාධිතෝ, පරතෝ, පලෝකතෝ, ශුන්‍යතෝ, අනත්තතෝ කියලා මෙනෙහි කරන්න ඕනේ. එහෙම මෙනෙහි කළාම අනාගාමි ඵලයේ පසක් කරන්න කාරණේ වෙනා ඒ කාරණිය ඇත්තේ කියලා කියනවා. නැවතත් අහනවා. එවැත්නි සාරිපුත්තේනි, අනාගාමි මහණ විසින් කවර දාම් කෙනෙක් නොවනින් මෙනෙහි කළ යුත්තාද? එවැත්නි කෝටි තෙනි, අනාගාමි මහණ විසින් මේ පංච උපාදානස්කන්ධය අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, අගතෝ, ආබාධිතෝ, පරතෝ, පලෝකතෝ, ශුන්‍යතෝ, අනත්තතෝ කියලා මෙනෙහි කරන්න ඕනේ. එහෙම මෙනෙහි කරන්නේ රහත් ඵලය පසක් කරන්න කාරණේ නැත්නම් ඒ කාරණේ ඇත්තේ කියලා කියනවා. එවැත්නි සාරිපුත් තෙනි, රහත් වූ විසින් කවර දහම් කෙනෙක් නොනින් මෙනෙහි කළ යුත්තා? එවැත්නි කෝටි තෙනි, රහත් වූ විසින් මේ පංච උපාදානස්කන්ධය අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, අගතෝ, ආබාධිතෝ, පරතෝ, පලෝකතෝ, ශුන්‍යතෝ, අනත්තතෝ කියලා මෙනෙහි කරන්න ඕනේ. එවැත්නි රහත්තර මැත්තේ කල යුත්තේක් නැත්. කරන ලද නැවත කිරීමක් හෝ නැති. වැළිදු මේදාම් වඩන ලද්දා වූ, බහුල කරන ලද්දා වූ, ධිට්ඨ ධම්ම සුඛ වේරණයේ පිණිස, සීනෝන පිණිසද පවතිනවායි කියලා කිව්වා. එහෙනම් ඕගලන්ට පේනවා හැමෝටම තියෙන එකම වේතනේ. සෝවාන් වුණත්, නැතත් සබුදාගාමි වුණත්, අනාගාමි වුණත්, රහත් වුණත්, අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ කියලා බලන්න තමයි තියෙන්නේ. රහතන් වහන්සේට අලුතින් කළ යුත්තක් නැහැ. හැබැයි මේක කිරීමෙන් අර ධිට්ඨ ධම්ම සුඛ විහරණයයි සිහි නුවණ පිණිසයි පවතිනවා කියලා කියනවා. එතකොට ඒ රහතන් වහන්සේට ඉතින් පංච උපාදානස්කන්ධයක් නැහැ නේද? ඒ අර පෙර තිබුණා වූ පංච උපාදානස්කන්ධයේ ඒක ගැන තමයි ඒ සිහි කරලා කියන්නේ. දැන් ඔය රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කිව්වම පහයි. අනිච්චතෝ, දුක්ඛතෝ කිව්වම 11යි. 11 සරා පහ 55යි. ටිකක් බලන්නම අරුවේ නේද? හැබැයි බලන්න පුළුවන්. ඒතර සහම්පති මහ බ්‍රහ්ම රාතන් වහන්සේ කෙටියෙන් බලන්න ක්‍රමයක් කියලා දෙන්නවා. ඉතර රාතන් වහන්සේ මට පැවසුවා කෝටි තහාම්දුරුයි සරිත් තහාම්දුරුයි අතර සංවාදය වෙන්න ඉස්සෙල්ලා සරිත් තහාම්දුරු සහම්පති මහ බ්‍රහ්මත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඒක ප්‍රතිපලයක් හැටියට ඊගොම මේ ධර්මයේ බිහි වුණා. එතකොට ඕගොල්ලෝ දන්නා වූ කාරණා තියෙනවා 12ක්. ජාති ජරා ව්‍යාධි මරණ කියලා නේද? ඒක යම් පිච්චන් අලබිත සම්පි දුක්ඛය කියන එක අයින් කරොත් කාරණා 11ක් වෙනවා. ඒ කාරණා 11ත් එක්ක මේ අනිච්චතෝ දුක්ඛතෝ කියන ඒවා ලකුණු කර ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම බලමු මේ අපි දන්නා කාරණා 11. ඉස්සෙල්ලාම මේ ඩයග්‍රෑම් එක ඕගොල්ලන්ගෙ ඇති එක හොයා ගන්න බලන්න. එතකොට දැන් බලන්න මේකේ තියෙනවා කාරණා ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව උපායාස ප්‍රිය විප්පයෝග අප්‍රිය සංපයෝග යම් පිච්චන් නලවති තපි දුක්ඛය ඔගේ ලකුණු කරලා නැහැ. එතකොට මේ කාරණා 11ත් එක්ක අපිට ওই අනිච්චතෝ දුක්ඛතෝ කියන එක ලකුණු කර ගන්න පුළුවන්. දැන් පළවෙනිටම අනිච්චතෝ කියලා කියන්නේ ඒක වැටෙන්නේ අනිච්චානුපස්සනාවට. ඒක අපි කළාද? කළා නේද? සමාධි භාවනා සූත්‍රයෙන් සමුදයස්තංගේ බලනවා කියන එක තමයි ඒ අනිච්චතෝ කියන එක ඉන්නේ. එතකොට දැන් බලන්න ඕගලන්ට බබාවාගේ රූපයක් තිබුණා ජාතිය. ඒක ජරාවටපත් වුණා, ව්‍යාධීටපත් වුණා, මරණයටපත් වුණා. මැරලා මනෝ මේ කායෙන් ඉන්නෝ කාලණෑවාගේ දුකයි. බබාවාගේ රූපයෙන් වෙන් වුණා ඒක නිසා නිත්‍යයි. එතකොට අනිච්චතෝ කියන එක අපි ලකුණු කරලා තිනෝ මේ ජාතියට පල්ලෙයි. ඒක වැටෙන්නේ අනිච්චානුපස්සනාවට. ඊළඟට දුක්ඛතෝ. ඒක වැටෙන්නේ දුක්ඛානුපස්සනාවට. ඉතින් අපි ඒකත් බැලුවානේ නේද? ජාති ජරා ව්‍යාධි මරණ වශයෙන් බැලුවා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ජරාව කියන්නේ දුක. එහෙනම් අපි ජරාවට යටින් දුක්ඛතෝ කියලා දෙවෙනි කාරණේ ලකුණු කරලා තියෙනවා. තුන්වෙනි කාරණේට පේනවා රෝගතෝ කියලා. මේ ශරීරයේ හරි රෝගයක් නේද? මේකට කවන්න ඕනි, පොවන්න ඕනි, නාවන්න ඕනි, නිදි කරවන්න ඕනි, එහාට පෙරලන්න ඕනි, මෙහාට පෙරලන්න ඕනි. එතකොට අපි මේ ව්‍යාධියට යටින් රෝගතෝ කියලා ලකුණු කරලා තියෙනවා. ඒක හොඳට ගැලපෙනවා නේද? එතකොට ඊළඟට හතරවෙනි කාරණේට වෙන්නනෝ ගණ්ඩතෝ කියලා. එතකොට ඕකට සිංහලෙන් කියනවා gaduයි කියලා. ඒක තේරෙන්නේ නැහැ නේද? හැබැයි අර ටියුබ් එකක් ඇදලා මලහෙම කියලා කියන්නේ. අන්න එතකොට නම් තේරෙනවා. එහෙනම් අපි මේ මරණයට යටින් ටියුම කියලා ලකුණු කරලා තිනවා. ගණ්ඩතෝ කියන එක සිංහලෙන් gaduයි කියලා කියන්නේ. ඒක වැටෙන්නේ දුක්ඛානුපස්සනාවට. දැන් ඉතින් ඕගලන්ගේ කකුලේ තුවාලයක් එහෙම තියෙනවා නම් ඉතින් ඕගොල්ලෝ එකට ප්ලාස්ටර් එකක් එහෙම දාලා හරියට මේ මහන්සි වෙලා ඔක ආරක්ෂා කරනවා නේ. මොකද ඕගොල්ලෝ තුවාලෙට ආදරේද? නෑ, තුවාලේ ඔඩු දිවුවොත් එහෙම ඕගොල්ලන්ගේ මරණ එහෙම තමයි සිද්ධ වෙන්නේ. ඒතෝ මේ මක්කේ පලාසය කියලා කියන්නේ ටියුමර්ස් තමයි. එතකොට වෙනවද මේ පලාසයට යටින් තමයි මරණයකට යටින් තමයි ගණ්ඩතෝ කියන ලකුණු කරලා තියෙන්නේ. ඊළඟට පස්වෙනි කාරණේට පෙන්වන සල්ලතෝ කියලා. ඒක නා ඕගොල්ලන්ට හොඳට පුරුදුයි නේද? ඕගොල්ලෝ දන්නවා මේ කබලින්කාර ආහාර පාරේ තියෙන රාග සල්ලේ නේද? ස්පර්ශ ආහාර පාරේ දේශ සල්ලේ, මනෝ සංචේතන ආහාර පාරේ දිට්ටි සල්ලේ, ඒතර විඥාන ආහාර පාරේ මෝහ සල්ලේ. එහෙනම් ලොකු මේක හැටියට අපිට විඥාන ආහාරය යටින් සල්ලතෝ කියලා උඩින් ලකුණු කරලා තියෙනවා. ඒක විතරයි උඩින් ලකුණු කරලා තියෙන්නේ. අනිත්‍ය ඔක්කොම පල්ලෙයක්. ඕකත් වැටෙන්නේ දුක්ඛානුපස්සනාවට. ඊළඟට හයවෙනි කාර්යයට පෙන්නනවා අගතෝ කියලා. අගතෝ කියන්නේ පීඩාගෙන දෙන දේ. දැන් බලන්න ඕගලන්ට කන්නේ මාම්බුන් නැත්තම් පයත් දෙකක් එකකින් පීඩාවක් තියෙනවනේ. ඒතකොට දැන් බලන්න මෙතන මේ බබාවාගේ රූපයක් තිබුණා ජාති. ඒක ජරාවටපත් වුණා, ව්‍යාධීටපත් වුණා, මරණයටපත් වුණා. මැරලා මනෝ මේ කායෙන් ඉන්න කාල නැහැ වගේ දුකයි. ඒතකොට අර කන්නම්බුන් නැහැ වගේ Tamanට තියෙනවනේ පීඩාගෙන දෙනවා කියලා. අන්න අපි අගතෝ කියලා මේ පල්ලෙහැයි ලකුණු කරලා තිනවා හයවෙනි කාරණය. එතකොට දැන් ඕගලන්ට කායිකෝ විතරක් නෙවෙයිනි මානසිකවත් පීඩාවක් තියෙනවා නේද? එතකොට එහෙනම් මේ දෝමනස්සය මානසිකව එක හරියන්න වීරකුත් යා කරලා දෙකටම හරියන්න තමයි අගතෝ කියලා ලකුණු කරලා තියෙන්නේ. ඕකත් වැටෙන්නේ දුක්ඛානුපස්සනාවට. එතකොට ඊළඟට පෙන්නනවා හත්වෙනි කාරණයට ආබාධිතෝ කියලා. ආබාධිතයි කියන්නේ disable නේද? දැන් ඕගලන්ගේ කකුල එහෙම කපලන රෝධ පුටුවක ඉන්නවා නම් ඕගොල්ලෝ ශෝක කරනවානේ. අනේ මට ඇවිද ගන්නත් නැහැ කියලා නේද? එහෙනම් අපි මේ ශෝකයට යටින් ලකුණු කරලා තිනෝ ආබාධිතෝ කියලා මේ හත් වෙනි කාරණය. එතකොට ඒකත් වැටෙන්නේ දුක්ඛානුපස්සනාවට. අටවෙනි කාරණාවට කියනවා පරතෝ කියලා. පරතෝ කියන්නේ මේ අනිත්‍යය මත යැපෙන. දැන් බලන්න භික්ෂුන් වහන්සේ නම ගෘහපතියන් දෙන ආහාර පාන ආදී මත යැපෙන. ඕගොල්ලෝ ඕගොල්ලෝ වැඩ කරන ආයතනිය මත යැපෙන. ඕගොල්ලෝ විතරක් නෙමෙයි. දැන් අපි හිතමු බිලියන කෙනෙක් ඉන්නවා. එයාට සල්ලි බිලියන ගාණක් ගොඩ ගහලා තියෙනවා. එතකොට මේ ලෝකේ සාගත කාලයක් එහෙම තියෙනවා නම් ඒ බිලියනෙට සල්ලි කන්න බෑනේ නේද? කරපොත්තෙකුට නම් කන්න පුළුවන්. එතකොට මේ බිලියනෙයි අපි දෙගොල්ලොම කඩේ මුදලාලි මත යැපෙනවා. ඔය පේන්නේ මුදලාලිගේ වටිනාකම ඔය ඈත් ක්වේක් එහෙම ඇති වුනහම නේද? මිනිස්සු කඩ වහලා යනවනේ. දැන් ওই හේටි වල ඈත් ක්වේක් එකක් ඇති වෙලා මිනිස්සු කඩ වහලා ගියා. අනිත්‍යයට කඩ කඩා ගන්න සිද්ධ වුණා. එතකොට අපි හැමෝම මේ කඩේ මුදලාලි මත යැපෙනවා. ඉතින් කඩේ මුදලාලිට ඔය බඩු ගෙනත් දෙන්න උදව් උපකාර කරන එක්කෙනෙක් ඉන්නවා නේද? ලොරි කාර්යය. එයා බඩු ගෙනත් දුන්නේ නැත්නම් එයාට විගුණන්න දෙයක් නැහැ. එහෙමනම් අපි ලොරි කාර්යයටත් යටත්. එයා මතත් අපි යැපෙන. ඒතර ලොරි කාර්යයට බඩු ගෙනත් දෙන්න උදව් උපකාර කරන තව එක්කෙනෙක් ඉන්නවා නේද? ගොවියා නේ. ගොවියා ගොවිතැන් කලේ නැත්නම් අරයට ගෙනත් දෙන්න දෙයක් නැහැ. එහෙනම් අපි ගොවියටත් යටත්. එයා මතත් යැපෙන. ගොවිය ගොවිතැන් කරනකොට එයාට උදව් උපකාර කරන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් උඩින් ඉන්නවා, එක්කෙනෙක් යටින් ඉන්නවා. පණුවා නේ. එහෙනම් අපි පණුවටත් යටත්. එයා මතත් අපි යැපෙන. ඒතකොට අපි හිතන් හිටියේ අපි තමයි ලොක්කා කියලා. කකුල් දෙකෙන් හිටගෙන ඉන්නවා කියලා. හැබැයි පණුවෙක් නැත්නම් අපිට ජීවත් වෙන්නත්. ඕගොල්ලෝ දන්නවා මේ විද්‍යාඥයෝ හොයාගෙන යනවා. වෙන ග්‍රහලෝක වලට ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන්ද කියලා. ඒගොල්ලන්ට පේනවා කුඩා සතෙක් ඉන්න ඕනි කියලා. ඒගොල්ලෝ හරියට දන්නේ නැහැ මොකද ඒ සතා කියලා. තාම හොයන්නේ. එතකොට ඒ වගේ සතෙක් නැත්නම් අපිට ජීවත් වෙන්න බෑ. ඉතින් අපි ඒක ලකුණු කරලා තියෙනවා මේ විඥාන ආහාර පාරේ පරිදේවට යටින් පරතෝ කියලා ලකුණු කරලා තියෙනවා. ඒ කියන්නේ විඥානේ මොකක් හරි මත යැපෙනවා නේ. මොකක් මතද යැපෙන්නේ? සංස්කාර මත. සංස්කාර පත්‍ය විඥානං අවබෝධ කරගන්නවා නම් ඉහළ ධර්මයක්. මේක වැටෙන්නේ අනාත්මානුපස්සනාවට. එතකොට ඊළඟට පෙන්නනවා පලෝ කතෝ කියලා. ඔය සලායතන සම්මුතිය චන්න වර්ගයේ සූත්‍රයක් තියෙනවා පලෝක ධම්ම සූත්‍රය කියලා. ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා භාගතුන් වහන්සේ මේ පලෝක ධම්ම මොනවද මේ පලෝක ධම්ම කියන්නේ කියලා. ඒ පාර තථාගතයන් වහන්සේ පවසනවා ආනන්දේ මේ ඇහැ කියන්නේ පලෝක ධර්මය. කන කියන්නේ පලෝක ධර්මය. ඇහ කන නාසය දිව ශරීරය මනස කියන්නේ පලෝක ධර්මය. ඉතින් ඕගලන්ට පේනවා මේ ඇහ කන වාගේ දේවල් නම් මේ දැන් කණ්ණාඩි දානවා. පස්සේ ඉතින් කණ්ණාඩි දාලා ඇහින් බලන්න බැරි වෙනවා නේ. එතකොට ඔයක බඩු වාසුන් නැහැ කියන්නේ මෙලි පලිඳු වෙලා කියලා. අන්න ඒකයි ওই අර්ථය උටි. ඒ කියන්නේ ওই ගලක් උනත් අවුවේ තියලා තිබ්බහම ඉරිතලලා සුදු පාට වෙලා එහෙම වෙන්නේ නේද? එතකොට ඇහැ කන නම් කැඩෙනවයි කියන එක ඕගලන්ට පේනවා. තථාගතයන් වහන්සේ කියනවා මනසත් කැඩෙනවා කියලා. Mind is intact, mind is not intact කියලා කියනවා. දැන් ඔය බලන්න මිනිස්සු වයසට ගිහිල්ලා සිරිදි විහානි කරගන්නවා නේද? එතකොට ඒ වගේ අවස්ථාවක එයාගේ දරුවෝ මට කතා කරලා ඇහුවා "ඇයි එහෙම කරගන්න හදන්නේ?" කියලා. ඒ පාර මම රාතන් වහන්සේගෙන් ඇහුවාම රාතන් වහන්සේ කිව්වා දරුවා එයාගේ මනස කැඩෙනවා කියලා. එකතු වෙන්නේ නැහැ. දැන් බලන්න මෙතන මේසයක් තියෙනවා. කොහොමද මේක මේසයක් කියලා දන්නේ? අර චිත්තයයි චෛතසිකයයි යම් කිසි විදිහකට එකතු වෙන්න ඕන. එලයින් වෙන්න ඕන. එතකොට තමයි මේසය කියලා දැනගන්න. ඒක එහෙම වෙන්නේ නැත්තම් අරයට හිතන මට ඇති වැඩක් නැහැ මම මැරෙන්න ඕනි කියලා. ඉතින් රාතන් වහන්සේ කිව්වා අරයා මලාට පස්සේ එයාගේ සිත එකතු වෙනවා. ඒ වගේම සිද්ධ වුණා. එයා ඒ මනෝමය කායකින් හිටියා. මම එයත් එක්ක කතා කරලා තිනවා. එයාට ඕන වුණා මනුස්ස ලෝකෙට ඇවිල්ලා පයිලට් කෙනෙක් වෙන්න. අපි සාමාන්‍යයෙන් හිතනවා එළිල මලානම් වැඩේ හරි තමයි අපායි කියලා. ඒක එහෙමම නෑ. ඒ අසනීප වලට එහෙම කරගත්තා කියලා ඒ විදිහට සිද්ධ වෙන්නේ නෑ. එතකොට දැන් බලන්න මේ ඇහැයි කනයි නාසයයි දිවයි ශරීරයයි කුවම් පහක් නේද? ඒවනම් අපි වැඩි බරපැත්තට දාලා මේ උපායාසයට යටින් අපි ලකුණු කරගන්නවා පලෝකතෝ කියලා. ඉංග්‍රීසි භාෂාවෙන් disintegrating කියලා කියනවා. සිංහලෙන් පලිඳු වෙලා කියලා කියනවා. එතකොට ඕක වැටෙන්නේ අනිච්චානුපස්සනාවට. ඊළඟට පෙන්නනෝ 10 වෙනි කාරණයට ශුන්‍යතෝ කියලා. එතකොට ඒක අපි මේ හෙට චූලසුඤ්ඤත සූත්‍රයත් එක්ක අපි ඉගෙන ගන්න. ඒක ඉගෙන ගන්නකම් අපි උදාහරණයක් බලමු. දැන් ඕගලන්ට පේනවා ඕගලන් ඉස්සරහා පිට මෙතන පොදියක් තියෙනවා. ඒ දෙතිස් කුණුපේට ඒ මලමුත්‍රා ගොඩට දාලා තිනව නමක් ලලිත් කියලා. හොඳයි අපි තව නමක් ගමු. අපි ගමු රංග කියලා. එතකොට මේ පොදියට මේ කුණුගඩට කවුරුවත් රංග කියලා කතා කරන්නේ නැහැ. එතකොට එහෙනම් මේ පොදිය මේ කුණුගඩ රංග කියන සංකල්පෙන් ශුන්‍යයි. හරි නේද ඒක? ඒපාර අපි ඔක වාක්‍යයක් හැටියට ලියනවා. මේ පොදිය මේ කුණුගඩ රංග කියන සංකල්පෙන් ශුන්‍යයි. දැන් ඔක වාක්‍යයක් හැටියට ලියලා අපි රංග කියන වචනේ කපලා අපි එතෙන්ට දානවා ලලිත් කියලා. දැන් කියවලා බලන්න. මේ පොදිය මේ කුණුගඩ ලලිත් කියන සංකල්පෙන් ශුන්‍යයි. ඒකත් හරි නේද? දැන් ඕගොල්ලෝ රංග කියන වචනට එකඟ වුණා නම් ලලිත් කියන්නේ වචනයක් විතරයි නේද? දැන් ඊට පස්සේ ඔක වාක්‍යයක් හැටියට ලියනවා. මේ පොදිය මේ කුණුගඩ ලලිත් කියන සංකල්පෙන් ශුන්‍යයි. ඊට පස්සේ අපි ওই ලලිත් කියන වචනේ කපලා මම කියලා දාගන්න. හොඳයි දැන් කියවලා බලන්න. මේ පොදිය මේ කුණුගඩ මම කියන සංකල්පෙන් ශුන්‍යයි. මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන තියෙන කොට මේකේ කොතනකවත් මේ මම කියලා ලේබල් එකක් නැහැ. පොඩි කාලේ අම්මා ඇඟිල්ල දික් කළා ලලිත් කියලා හරි කිව්වා. අම්මා කොයි වෙලාවකවත් මම කියලා නම් කිව්වේ නැහැ. ඒක හදාගත්තේ අපි නේ. එතකොට මේකේ බලන්න මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන වල මේ මම කතාවක් නැහැ. එතකොට මේ ශුන්‍යතෝ කියන එක අපි ලකුණු කරලා තියෙනවා. මේ ප්‍රියේ විප්‍රයෝගේ යටි. එතකොට මෙන්න මේ ඇරෝ එකෙන් හොඳ ලස්සන ධර්මයක් කියවෙනවා. දැන් බලන්න ඕගලන්ට බබා වගේ රූපයක් තිබුණා ජාති. ඒක ජරාවටපත් වුණා, ව්‍යාධීටපත් වුණා, මරණයටපත් වුණා. මැරලා මනෝමය කායෙන් ඉන්න කාල නැහැ වගේ දුකයි. බබා වගේ රූපයෙන් වෙන් වුණා, ඒක නිසා අනිත්‍යයි. එතකොට පහළට යනකොට කියවෙනවා අනිත්‍යයි දුක්ඛයි කියලා නේද? හරහට යනකොට කියනවා ජාතියෙන් ජරාව. ඒ කියන්නේ විපරි නාමය. එහෙනම් මේ ඇරෝ එකෙන් කියවෙනව නේද? අනිත්‍යන දුක්ඛන විපරි නාමයටපත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවා. අන්න ඒක ලියා ගන්න මේ ඇරෝ එකේ. අනිත්‍යන දුක්ඛන විපරි නාමයටපත් වෙන සුළු නම් ඒ මගේයි ගැනීමට සුදුසුයි. අනිත්‍ය නම් දුක නම් විපරිණාමයට පත් වෙල සුළු නම් ඒ මගේයයි ගැනීමට සුදුසු. එතකොට මේක පෙන්වන්න පුළුවන් සූත්‍ර දේශනා සිය ගණනාවකට වඩා වැඩි. තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මේ රූපය පෙන්වලා මේක අනිත්‍යද නැද්ද? අනිච්චම් බන්තේ. ඊළඟට අහනවා අනිත්‍ය නම් දුකද නැද්ද? දුක්ඛම් බන්තේ. ඊළඟට අහනවා අනිත්‍ය නම් දුක නම් විපරිණාමයට පත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවද? නෝ හේතම් බන්තේ. ගන්න වටින්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ වාසනාවන්තයි මේ ඇරෝ එකෙන් ඒ මුළු ධර්මයේ උපේන්නේ. ඉතින් ඕගොල්ලෝ හරියට උත්තරේ දුන්නා නම් මේක එක වෙලාවකට හතරෙනි ධානයේ, තව වෙලාවකට හත්වෙනි ධානයේ, තව වෙලාවකට ශුන්‍යතා චේතෝ විමුක්තිය. මේක තමයි ඔයගලන්ගේ පළවෙනි භාවනාව. මේ ඇරෝ එක භාවනා කරන්නේ. මේ වාක්‍ය තමයි භාවනාවට ගන්න. දැන් බලන්න මෙතන මේ බබා වගේ රූපයෙන් වෙන් වෙලා තමයි ප්‍රියේ විප්පයෝ. එතකොට මේ જાති ශරීර තින්නේ එකයිනේ. ඉතින් මේකෙන් වෙන් වුණා නම් ඉතුරු වෙ ඔක්කොම අප්‍රියයි නේ. එතකොට අප්‍රිය දේවල් කවුරුවත් මගේ කියලා ගන්නවා නෑ. ඒක නිසා අනත්තා. දැන් එහෙනම් 11 වෙනි කාරණේ අනත්තතෝ කියලා අපි ලකුණු කරලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? දැන් මෙතන මේ අපි හරියට 10ෙන් 11ට ආවාගේ නේද? 10 වෙනි කාරණේ ශුන්්‍යතාවෙන් 11 වෙනි කාරණේ අනත්තතෝ කියන එකට අවිලා තියෙනවා. ඕක අනත්තානුපස්සනාවට වැටෙන්නේ. ඉතින් ඕක තව විදිහකට කියන්න පුළුවන්. ඔය ආනෙන්ජ සප්පාය සූත්‍රයේ තථාගතයන් වහන්සේ පෙන්නන මේ හත්වෙනි ධානයට යන්න තියෙන දෙවෙනි කාරණේ ශුන්‍ය විදං අත්තේනවා අත්තනියේනවා කියලා. මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන ගත්තාම මේ එකකවත් මමයි මගේ කියලා කතාවක් නැහැ. අන්න ඒකෙන් ශුන්‍ය වෙනකොට ඒක නිසාම අනත්තා කියන එක තේරෙනවා. උදාහරණයකින් පැහැදිලි කරනවා නම් ඔය තරුණ ළමයි කියනවා නේද මම මේ ගයක් හදනවා කියලා. රස්සාවක්වත් නැහැ කියනවා ගයක් හදනවා කියලා. ඉතින් යාළුවෙකුට ගොම යාළුව උළුවත් ගසලා ගිහිල්ලා අවුරුදු දෙකකින් විතරේ යාළුවා එන. ඇවිල්ලා අහනවා කෝගේ කියලා. gadol gediyakවත් තියලා නැහැ. අන්න gadol gediyak හරි තිබුණා නම් කියන්න පුළුවන් මේක මගේ ගේ කියලා නේ. ඒකෙන් ප්‍රමාණ කරලා කියන්න පුළුවන්. දැන් ඒකෙන් නැත්තම් තමන්ට පේනවා ඒකෙන් අනත්තතාවය කියන එක. ඒ කියන්නේ මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාණයන්ගෙන් ඒකෙන් ශුන්‍ය වෙනකොට gadol gediyakවත් නැති වෙනකොට ඒක නිසාම අනත්තා කියන එකට එන්නේ. දැන් අපි කාරණා 11ම බලලා තියෙනවා නේද? දැන් එතකොට තව භාවනාවක් කියන්න පුළුවන්. ඒ භාවනාවට අපි සූත්‍රයක් භාවිතා කරනවා. ඒකට කියනවා පෙන පින්දුම සූත්‍රය කියලා. ඒක ඕගොල්ලෝ ළඟ නැහැ මේක අහගන්න. ඔය තථාගතයන් වහන්සේ ගංගා ඉවුරක් අසල වැඩ හිටියා. ඒ ගඟේ පෙන පාවිපාවි යන. මේක පෙන්නලා බුදුහාමුදුරු අහනෝ මහණෙනි යම්සේ වනාහි මේ ගංගා නදී තෙමෝ මහත් පෙන පිඩු ගෙන එන්නේද? ඇස් ඇති පුරුෂෙක් තෙම මේ පෙන පිඩු දක්නේ බලන්නේ නෝණින් නැවත නැවත පරීක්ෂා කරන්නේ. ඒ පෙන පිඩු දක්නා වූ බලන්නා වූ නෝණින් නැවත නැවත පරීක්ෂා කරන්නා වූ ඔහුට ඒ හිස්සුවක්මසේ වැටෙන්නේ, බොළුවක්මසේ වැටෙන්නේ, හර නැත්තක්මසේ වැටෙන්නේ. මහණෙනි කිම පෙන පිඩේ හරයක් වන්නේ? පෙන පිඩක අරටුවක් නැහැ නේද? නියපොත්තෙන් ගැහුවා කැඩිලා යන. අන්න බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි එපරිද්දෙම තමා පිළිබඳව හෝ පිටත වූ හෝ මහත් වූ හෝ සියුම් හෝ හීන වූ හෝ උසස් වූ හෝ අතීත අනාගත වර්තමාන වූ යම් රූපයක් වේද, දුරෙහි හෝ සමීපයේ හෝ යම් රූපයක් වේද, මහානත මේ රූපය දකී බලයි නෝනි නැවත නැවත පරීක්ෂා කර බලයි. ඒ රූපය බලන්නා වූ සිතන්නා වූ නෝනි නැවත නැවත පරීක්ෂා කරන්නා වූ ඔහුට එය හිස්සුවක්මසේ වැටෙන්නේ, බොල්ලුවක්මසේ වැටෙන්නේ, අර නැත්තක්මසේ වැටෙන්නේ. මහානි නිගෙම රූපේ හරයක් වන්නේ. අර ගඟේ පින පාවි පාවි යනෝ. ඉතින් ඒකේ අරටුවක් නැහැ නේද? අන්න බුදුහාමුදුරු මේ රූපය කියන එක උපමා කළා වෙන පිටකට. එතකොට එහෙමනම් මේ පළවෙනි කාරණේ තියෙන අනිච්චතෝ කියලා ඒකේ දකුණු පැත්තෙන් ලියා ගන්න රූපය කියලා ලියලා වරහණක් ඇතුලේ පෙන පිටක් කියලා ලියා ගන්න. රූපය පෙන පිටක්. එතකොට ඊළඟට තථාගතයන් වහන්සේ පවසනවා මහණෙනි යම්සේ සරත් කාලේ මහවැසි පොද ඇති වැසි වස්නා කල්ලි දියබුබුල උපදීද නැති වේද? ඇස් ඇති පුරුෂෙක් තෙම දියබුබුල දක්නේද බලන්නේද නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නේ? ඒ දියබුබුල දක්නා වූ බලන්නා වූ නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නා වූ ඒ පුරුෂයා හට ඒ දියබුබුල හිස්සුවක්මසේ වැටෙන්නේ, බොල්ලුවක්මසේ වැටෙන්නේ, හර නැත්තක්මසේ වැටෙන්නේ. මහණෙනි කිම දියබුබුලේ හරයක් වන්නේ? ඔය වැස්ස දවසට ඕගලන්ට පේනවා මෙහෙම වතුර බිඳුවක් ආවා එබිලා ගියා නේද? තව එකක් ආවා අර එබිලා ෆ්ලෑෂ් වෙලා ආවා ගියා. අන්න බුදුහාමුදුරුවෝ උපමා කළේ වේදනාව. වේදනාව දියබුබුලක් නේද? බොහොම කුඩා කාලයක් තමයි පවතින්නේ. ඇයි එහෙම කියන්නේ? මතකද අපි කිව්වා අර මෙතන මේ මනුස්ස ලෝකෙට එන මනුස්සයා නිකන් නෙමෙයි ආහාරත් හොයාගෙන ඉපදෙන්න තැනකුත් බලාගෙන එයාර කාන්තාවගේ ස්පර්ශයකුත් බලාගෙන ඉන්නේ. ඉතින් එයාට හොඳට හම්බුණානේ ඕක නේද? පළවෙනියෙන්ම අර අපි කන්නේ වට්ටක් වගේ එයාට කිරි නේද? එතකොට ඒක බේත් හිටන් තියෙනවා. ඊළඟට අම්මාගේ තනකොඩුව මෙයාගේ කට ඇතුලේ සූ පුරනවා වගේ සූතින් ඉෆෙක්ට් එකක් තියෙනවා. සැප දෙකයි. අම්මාගේ කය මෙයාගේ කයට ස්පර්ශ වෙනවා. එයාට හොඳට අම්මාගේ මුණුසුම එහෙම ලැබෙනවා නේද? සැපක් තියෙනවා. හතර වෙනවා අර අම්මා කිරිබොන දරුවා දියා කරුණාවන්ත ඇස් දෙකකින් බලාගෙන ඉන්නවා. ඊළඟට ආපහු ගත්තාම පස්සෙනවා අර අම්මා නැලිවිලි ගීතිකුත් කියලා කනටත් හොඳයි. මොකක්ද දුන්නේ අවුරුදු හතරක් විතර වෙනකොට. අර තව බබෙක් හම් වෙලා මේ අලයි බතුයි අරව මේවා පොඩි කරලා මෙයාට කන්න කිව්වා. මෙයා මේ ලාවුළු ගාගෙන වාගේ මෙයාට සැපතක් නැහැ. අම්මා ළඟට එන්න හදනවා එන්න විදියක් නැහැ. එතන නම් ඉක්මල් එකේ. 10ක් 12ක් කෙනෙකුට අම්මා වැඩි අතපත ගන්න නැහැ නේ. 20ක් වුණාම නැති වෙලා ගියා. දැන් බලන්න ඕගොල්ලෝ අද වයසට ගිහිල්ලා හමත් රැලි වැටිලා තාමත් කෙඳිරි ගෑවෙන්නේ මොකක් කියලාද? අම්මෙක් කියලා. ඔය අම්මෙක් කියන වචනිය තුල තියෙනවා ඕගලන්ට පොඩි කාලේ අම්මගෙන් ලැබුණා වූ ආදරය, උණුසුම, ආරක්ෂාව, අර සැප පහ. ඒක හම්බ වෙන්නේ නෑ. තරුණ කාලේ කවුරු හරි කෙනෙක් යන්තම් මෙහෙම ස්පර්ශ කළා යන තත්පරින් 1000 කට ඔබ තියෙනවා. ඊට පස්සේ වයසට ගිහිල්ලා හමත්‍රලේ වැටලා ඔබ පතනවා. ඒක හම්බ වෙන්නේ නෑ. ඒතර වේදනාව ඊටාම ගොඩා කාලයක් පවතින දිය බුබුලා. එවනම් මේ දෙවිනි කාරණේ තියෙන දුක්ඛතෝ කියලා. අන්න එතනින් දකුණු පැත්තෙන් ලියා ගන්න වේදනාව කියලා ලියලා වරහණක් ඇතුලේ දිය බුබුලක් කියලා දාගන්න. වේදනාව දිය බුබුලක්. ඊළඟට තුන්වෙනි කාරණයට පෙන්නනෝ මහණෙනි යම්සේ වනාහි ග්‍රීෂ්ම මාසයන්හි අන්තිම මාසයේ ඉරිමුදුනේ සිටි කල්ලි මිරිඟු සැලේද ඇසැති පුරුෂයෙක් ඒ මිරිඟු දක්නේ බලන්නේ නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නේ දක්නා වූ බලන්නා වූ නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නා වූ ඒ පුරුෂයා හට ඒ මිරිඟුව හිස්සුවක්සේ වැටේ බොල්ලුවක් මිසේ වැටෙන්නේ අර නැත්තක් මිසේ වැටෙන්නේ මහණෙනි කිම මිරිඟුවේ හරයක් වන්නේද අර මිනිස්සෙකුට පේනවා අර වතුර තීනවා වගේ නේද මිරිඟුවක් අර ඔප්ටිකල් ඉලූෂන් එකක් පේන ඉතින් ගිහිල්ලා බලුවම ඒකේ වතුර නැහැ නේද අන්න බුදුහාමුදුරුවෝ ඒක උපමා කරේ සංඥාවට එහෙමනම් මේ තුන්වෙනි කාරණේ තියෙන රෝගතෝ කියලා ඒකේ දකුණු පැත්තෙන් ලියා ගන්න සංඥාව කියලා වරහණක් ඇතුලේ දාගන්න මිරිඟුවක් කියලා. සංඥාව මිරිඟුවක්. ඊළඟට පෙන්නනවා මහණෙනි යම්සේවනාහි අරුටුයින් ප්‍රයෝජන ඇත්තා වූ අරුටු සොයන්නා වූ අරුටු සෙමි ඇවිදින්නා වූ පුරුෂයෙක් තෙම කෙටේරියක් රැගෙන වනයේට පිවිසෙන්නේද හෙතෙම එහි කෙලින් වූ නෝපිදුළු මහා නාඹුල් කෙසෙල් ගසක් දක්නේද හෙතෙම මේ කෙසෙල් ගස මුලින් කපන්නේ මුල කපා පිටි කපන්නේ පිටි කපා පතුරු ගලවන්නේ හෙතෙම කෙසෙල් ගසේ පතුරු ගලවනුවේ එලේද නොලබන්නේ අරුටුවක් කොයින් ලබන්නේ ඇස්තති පුරුෂයෙක් ඒ කෙසෙල් පතුරු දක්නේ බලන්නේ නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නේ දක්නා වූ බලන්නා වූ නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නා වූ ඒ පුරුෂයාට ඒ හිස්සුවක් මෙසේ වැටෙන්නේ බොල්ලුවක් මෙසේ වැටෙන්නේ හර නැත්තක් මෙසේ වැටෙන්නේ මහණෙනි කීම කෙසෙල් කඳේ හරයක් වන්නේ අන්න මිනිස්සේ කරුට හොයාගෙන යනවා ගියයින් පස්සේ යාට පේනවා හොඳ කෙහෙල් ගහක් තියෙනවා එයා ඒක උඩින් කපනවා යටින් කපනවා පෙති ගලවන්න ගලවන්න ඇතුළේ තවත් මුරුකු ඉන්නේ අරටුවක් හම්බ වෙන්නේ නැහැ අන්න බුදුහාමුදුරේ උපමා කළේ මේ සංස්කාරයට එහෙනම් මේ හතරෙනි කාරණේ තියෙන ගණ්ඩතෝ කියලා ඒකේ දකුණු පැත්තෙන් ලියා ගන්න සංස්කාරය කියලා ලියලා කෙසෙල් කඳක් කියලා සංස්කාරය කෙසෙල් කඳ ඔය මරණය ළඟින් ලකුණු පැත්තෙන් ලියා ගන්න. එතකොට ඊළඟට පස්වෙනි කාරණයට පෙන්නනවා මහණෙනි යම්සේ වනායි මායාකාරයේ. ඒ කියන්නේ විච්‍යාකාරයේ. එහෙම නැත්නම් විච්‍යාකාරයේගේ අතවැස්සේ. සතරමන් සංදීක මායාවක් දක්වන්නේ. ඇස් ඇති පුරුෂයෙක්ගේ මායාව දක්නේ බලන්නේ නෝනින් සලකන්නේ. ඒ මායාව දක්නා වූ බලන්නා වූ නෝනින් නැවත නැවත පරික්ෂා කරන්නා වූ ඔහුට එය හිස්සුවක්මසේ වැටෙන්නේ. බොල්ලුවක්මසේ වැටෙන්නේ. අර නැත්තක්සේ වැටෙන්නේ. මහණෙනි කිම මායාවේ හරයක් වන්නේ. ඔන්න මැජික් කාරේ මැජික් පෙන්නන හතරමන් හන්දියක. එතකොට ඇස් ඇති පුරුෂයෙක් බැලුවාම එයාට පේනවා මෙයා මේ බොරුවක් තමයි කරන්නේ. ඉතින් මායාවේ හරයක් නැහැ නේද? ඒතර අන්න බුදුහාමුදුරේ ඒක උපමා කළා විඥාණයට. දැන් එහෙනම් මෙතන මේ පස්වෙනි කාරණේ තියෙන සල්ලතෝ කියලා. අන්න ඒකේ මේක බලා ගන්න ස්ක්‍රීන් එකේ මේ උඩ දකුණු පැත්තෙන් ලියා ගන්න විඥාණය මායාවක් කියලා. එතකොට තථාගතයන් වහන්සේ පවසනෝ මහණෙනි මෙසේ දක්නා වූ ඇසූ පිරූ තැන් නැත්තා වූ ආර ශ්‍රාවක තෙමේ රූපේද කලකිරෙයි වේදනාවේද කලකිරෙයි සංඥාවේද කලකිරෙයි සංස්කාරයන්හිද කලකිරෙයි විඥානයේද කලකිරෙයි කලකිරුණේ නොයලි නොයලීම හේතුවෙන් මිදෙන මිදුණු කල්ලි මිදුණයි කියලා දැනීම වෙනවා ජාති ෂය වුණා බ්‍රහ්මචාරී වැස නිම කරලාදී කලියුත් කරන ලද්දේ මේ භවය සඳහා කලියුතු අන් කිසිවක් නැtei කියලා දැනගන්න. ඒ කියන්නේ මේක හරියට දැක්කනම් රහත් වෙනවා කියන එකයි කියන්නේ නේද? එතකොට ඔය සංඥාව මිරුවක් කියන එක මමත් දැක්ක සමාධිය. ඔයගලන්ට පේනවා මෙතන වීදුරු බටයක් තියෙනවා. මේ කිද්දි ලෝභ වේදනා පරාමාස කායගාන්ත සංස්කාර ඉදන් සත්‍යාවි නිවේස් කායගාන්ත. ඔයගල දන්නවා මේක කැරකෙනවා කියලා නේද? එතකොට එහෙමනම් ඔය කාර් එකට පෙට්‍රල් දානවා වගේ දැන් මේ රූපයේ පෙන පිටක් කියවන්නේ අපි එහෙනම් කිද්දි ලෝභේ ළඟින් පෙන පිටක් දාලා මේක රාග සල්ලෙන් හයියෙන් කරකවමු මොකද වෙන්නේ වේදනාව ළඟට එනකොට වීදුරේ තිත්තිත් වගේ තියෙනවා නේද සංඥාව ළඟට එනකොට අන්න Tamanට පේනවා මේකේ වතුර නැහැ වතුර තියෙනවා වගේ පේනවා සංස්කාර හරියට එනකොට කිසි දෙයක් නැහැ මේ පැත්තේ ඉන්නවා විඥාකාරය මැජිෂියන් එයා ඉඳන් කිනෝ අන්න දැක්කද? වම් පැත්තේ ඉඳන් දකුණට හරී ලස්සන එකක් ආවනේ. මෙතන මේ මිරිඟුවක් ඇති වුණානේ. දැන් එයා කරන්නේ මොකද? මෝහ සල්ලෙන් අල්ලලා මේක කරකවන. කැරකිවුවාම මේ පැත්තට ආපු ජල වාෂ්ප ටික ආපහු ගිහිල්ලා අන්න අර පෙන පිටක් වාගේ රූපයක්ම ඇති වෙනවා. මේ දකුණට ගියා කියන්නේ මොකද? මරණය. අනිත් පැත්තට ගත්තා කියන්නේ මෝහය නිසා අපි නැවත ඉපදෙනවා. එතකොට ඔය මට කියන්න පුළුවන් ඕස්ට්‍රේලියාවේ මිනිස්සෙක් ටෙනිස් ගගා ඉන්නකොට මැරලා වැටුණා. කැන්බරාවල මිනිස්සෙක් මේ දුවදුවා ඉන්නකොට මැරලා වැටුණා. දැන් තරුණෙක් කෙනෙක්. එතකොට දැන් අපි මේ හිතන් ඉන්නේ මේ ශාරීරිය හඳ හයිය හත්ති එකක් කියලා නේද? ඔය රෙස්ලින් කරන මිනිස්සු එහෙම මෙහෙම පෙන්නන්නේ මසල්ස් කියලා නේද? කොයි වෙලාවෙද නෑ මේක නියපොත්තෙන් ගැහුවත් කැඩෙලා යනවා. බ්ලඩ් ක්ලොට්ස් කියයි නේද? හાર્ට් ඇටැක් කියයි. අපි හිතන් ඉන්නේ මේ ලොකු හයිය හත්තිය තියෙන එකක් කියලා. බුදුහාමුදුරුවෝ උපමා කළේ ඒක පෙන පිටකට. කොයි වෙලාවෙද නෑ පෙන පිටක් නියපුත්ෙන් ගැහුවම කැඩලා යනවනේ. අන්න ඒ වගේ තමයි. ඒකට අර තමන්ගේ තියෙන මානේ හයිය හත්තිය දිනවයි කියන එක අයින් කරලා මෙතෙන්ට පෙන පිටක් දාලා කරකෝල කියනවා. රූපය කියන්නේ පෙන පිටක්. වේදනාව දියබුගල. සංඥාව මිරිඟුවක්. සංස්කාරය කෙසෙල් කද අඳක්. විඥාණය මායාව. ඒ කියන්නේ සංස්කාරයේ කේල්බඩයක් කියන එක ඒකේ ගැඹුරු අර්ථයක් තියෙනවා. එතකොට දැන් ඕගොල්ලෝ කාට හරි මේ වැඩක් කරලා දෙන්නේ කියලා කිව්වොත් ඒ පුද්ගලයා ඕගලන්ට මනාප විදියට කරයි කියලා හිතන්න පුළුවන්. බෑ නේද? හැබැයි ඕගොල්ලෝ කයිවරු ගහන නේද මං ඕක කළා නම් හරියට කරනවා කියලා. දැන් ඕගොල්ලෝ කයිවරු ගහන්නේ ඕගලන්ට ආප්පා දන්න පුළුවන් කියලා. හැබැයි ආප්පා දන්න ගියාම මොකද වෙන්නේ? තාච්චි ඇලෙනවා නේද? ඒ කියන්නේ තමන්ගේ සංස්කාරයවත් තමන්ට විශ්වාස කරන්න බෑ. එතකොට ඒ කියන්නේ කෙහෙල්බඩයක් වගේ සංස්කාරයක්. දැන් ඉතින් ඕක බලන්නකෝ අර මනෝමය කායෙන් ඉන්න අවස්ථාව. දැන් ওই පෙලක් අය විනෝදයට ඕක බලාගෙන ඉන්නවා. මර දෙන්න එකට ඉන්නවා කියන්නේ. එතකොට ඉතින් ඕක බලාගෙන හිටියා. අර පුරුෂයා අයින් වෙච්ච ගමන් මං කිව්වේ අර හඳේ කෑල්ලක් වාගේ තමන් අර ගර්භාෂයේ අස්සෙන් යමක් දකින්න දැක්ක ගමන් එකපාරට විඥානය ගිහිල්ලා අරකේ බැස ගන්න. තමන්ගේ සංස්කාරේවත් තමන්ට විශ්වාස කරන්න බෑ. දැන් ඕගොල්ලන්ට මං කියවන්නේ තුස්සී භූතයි කියලා. තුන් ධර්මයක අනුසසෙන් මොකද්ද? අන්න ඒක හොඳට පේනවා. රූපයයි කබලින්කාර ආහාරය, රූපයයි වේදනාවයි ජාතියයි. ඔය තුන් ධර්මයේ අනුසසෙන් භූත උනන්න ගිහිල්ලා අර මවකෝසස්සේ ගිහිල්ලා බැසගත්තා නේ. දැන් ඉතින් උගල කල්පනා කරනවා අප්පච්චි මම මේ අම්මගේ වලට එන්න නෙමෙයි හිටියේ. ඒ අම්මා දුප්පත් කියලා හිතන්නකො නේ. ඉතින් දැන් ඉතින් කරන්න දෙයක් නැහැ මේක ඇසි හිර වුණානේ. දැන් ඉතින් කල්පනා කරනවා මං හොඳ ඇහැක් හදන්න. හොඳ කනක් හදන්න. හොඳ නාසයක් හදන්න. හදා ගන්න පුළුවන් වෙයිද? එකපාරක් ආප හැදුවට ඊළඟ පාර ආප හදන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මේ එකපාරක් ඇහැ හැදුවට ඊළඟ පාර ඇහැ හදන්න පුළුවන් වෙයිද කියලා දන්නේ නැහැ. දැන් මට කියන්න පුළුවන් ඔය මේ ලංකාවේ එක්කිනකොට ඔය ඇමරිකාවේ යන්න ඒ ග්‍රීන් කාඩ් එකක් එහෙම හම්බ වෙලා එතකොට එයා කියනවා මේ දැන් මේ ලංකාවේ ඉතින් කොහොම හරි ඩ්‍රයිවිං ලයිසන්ස් එක ගන්නවනේ පගාව දීලා හරි නේද? ඉතින් ඇමරිකාවේ එහෙම නැහැ. පගාව දීලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒකේ කොහොම හොඳ සර ටෙස්ට් එකක් තියෙන්නේ. එතකොට දැන් ඉතින් මෙයා මේ දැන් බයයි. දැන් බයයි කියලා කියන්නේ එහෙ ගියයින් පස්සේ මේක මේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක ගන්න පුළුවන් වේද දන්නේ නැහැ. එතකොට ගන්න බැරි වෙනවා නම් මේ ළමයි ඉන්නවනේ කොහොමද ස්කූල් එකට එහෙම ගෙනියන්නේ? තේරෙනවද? එකපාරක් පාස් කරගත්තට ඊළඟ පාර කරගන්න පුළුවන් වේද? එකපාරක් ඇහැ හැදුවට ඊළඟ පාර හදන්න පුළුවන් වේද? පොඩ්ඩක් හිතලා බලන්න. දැන් ඕගලන්ට තියෙන ඇහැ ඊළඟ පාර හදන්න පුළුවන් වේද කියලා. එතකොට කේල්බඩයක් වාගේ සංස්කාරයකින් හදන විඥානේ පරතෝ. ඒක ට්‍රස්ට් කරන්න බෑ, විශ්වාස කරන්න බෑ. අවබෝධ කරගන්න ඕන හොඳ ධර්මයක්. එතකොට දැන් අපි භාවනාවන් දෙකක් ඉගෙන ගත්තා නේද? දැන් තුන්වෙනි භාවනාවම කුත් තියෙනවා. ඒකට මේ 11 වෙනි කාරණේ අනත්තතෝ කියන්නේ. එතෙන්ට එන හැම පාරක්ම අපි බලමු. එතකොට මෙතන බලන්න මේ සංඥාව මිරුවක් වනේ. දැන් කල්පනා කරලා බලන්න ඕගොල්ලෝ මේ කන්දක් දිගේ යනවා. මේ වතුරත් අරගෙන යන්නේ. භාගයක් දුර යනකොට ඕගොල්ලන්ගේ වතුර අවසන් වෙනවා. දැන් හරියට වතුර තිබා දැන් පේනවා කන්දේ කොහේ හරි වතුර තියෙනවා වාගේ පේනවා. ඉතින් එපාර මහන්සියලා එතෙන්ට යනවා. ගියාට පස්සේ බැලුවහම පේනවා එතන තිබිලා තියෙන මිරිඟුවා. දැන් ඕගොල්ලෝ ශෝක කරනවා නේ, වතුර හම්බුනේ නැහැ. එහෙනම් මේ හත්වෙනි කාරණේ තියෙන්නේ එතනින් දකුණු පැත්තෙන් ලියාගන්න ශෝක කරන සංඥාව කියලා. ශෝක කරන සංඥාව එතකොට ශෝක කරන සංඥාව කවුරුවත් ගන්නවද මගේ කියලා? නෑ නේද, ගන්න වතුර නෙමෙයි හම්බුනේ. අන්න ඒක නිසා අනත්තා. දැන් එහෙනම් ඔයගලන්ට පේනවා මේ 11 වෙනි කාරණේට මේ 3න් 7ට සම්බන්ධයක් තියෙනවා, 7න් 11ට සම්බන්ධ වෙනවා කියලා. ඉතින් මෙතන අපි මේ කතා කරන්නේ අනත්තා කියලා සංඥාවනේ. එහෙමනම් මේක යටින් අපි ලියාගමු සංඥාව කියලා. 11 වෙනි කාරණාව යටින් සංඥාව කියලා ලියාගමු. ඊළඟට දැන් අපි පාරවල් දෙකක් බලුවා නේද? 11ට එන්න 10න් එනවා, 3න් 7ට ඇවිල්ලා 7න් 11ට එන එකක් තියෙනවා. තවත් පාරක් පේනවා. පේනවද මෙතන? ජරා දෝමනස්ස ස්පර්ශ වෙමින් අප්‍රිය සංපයෝග නේද? ඉතින් ජරා දෝමනස්ස කවුරුත් මගේ කියලා ගන්නවද? නෑ, ඒක නිසා අනත්තා. ඒතර පාරවල් තුනක්ම අපි බලලා තියෙනවා. ඒතකොට තවත් පොඩ්ඩක් මේක පැහැදිලි කරන්නත් පුළුවන්. ඉතින් දැන් මෙතන බලන්න මේ ශුන්්‍යතාවයට එනකොට අපි කිව්වා නේද, එක වෙලාවකට හතරෙනි ධානයේ, තව වෙලාවකට හත්වෙනි ධානයේ, තව වෙලාවකට ශුන්්‍යතා චේතෝ විමුක්තිය කියලා. ඒක වෙන්නේ කොහොමද? මොන අවබෝධයෙන්ද ඒක කියන්නේ කියන එක. දැන් බලන්න මේ දෝමනස්සය කියන්නේ වේදනාවක්. ඒ වේදනාව මගේ කියලා ගන්නෙ නැත්තම් අන්න තමන්ට පුළුවන් හත්වෙනි ධානයට යන්න. බලන්න මෙතන අපි ලියලා නැහැ මේ රූපය කියලා නේද? මේක වේදනාවට සංඥාවට ඔක්කොටම අයිති. එතකොට මේ අනිත්‍ය නම් දුක නම් කියන කතාව මෙන්න මේ ජරා දෝමනස් අප්‍රිය සංපයෝග කියන අවබෝධයේ සහගතව කියනවනම් ශුන්්‍යතාවට එනවනම් අන්න හත්වෙනි ධ්‍යාන. ඊළඟට ඔයගලන්ට පේනවා මේ සංඥාව මිරිගුවක්. එතකොට මේ සංඥාව මගේ කියලා ගන්නෙ නැත්තම් අන්න ඔයගලන්ට එනවා ශුන්්‍යතා චේතෝ විමුක්තිය. එතකොට මේ අවබෝධයේ සහගතව ශුන්්‍යතාවට આવොත් ශුන්්‍යතා චේතෝ විමුක්තිය කියන එක ඇති වෙනවා. දැන් අපි තව චුට්ටක් මේක බලමු. මේ ශුන්්‍යතාව කියලා කියන්නේ වේදනාවනේ. එහෙමනම් අපි මේ ශුන්්‍යතාවය යටින් ලියාගමු වේදනාව කියලා වරහණක් ඇතුලේ අනත්තා කියලා ලියාගමු. එතකොට දැන් ඕගලන්ට පේනවා මේ වේදනාව අපි ද්‍යාකාරයකට බලනවා. දැන් බලන්න මෙතන දෙවෙනි කාරණේදී වේදනාව දුක්ඛතෝ කියලා එනවා. දහවෙනි කාරණේකට වේදනාව අනත්තා කියලා එනවා නේ. තවත් පොඩ්ඩක් පුළුවන් අපිට. මෙතන මේ පලෝකතෝ කියන තැන යටින් ලියා ගන්න පුළුවන් රූපය කියලා. ඒක අනිච්චානුපස්සනාවට වැටෙන්නේ. එහෙමනම් පලෝකතෝ කියන එක යටින් රූපය කියලා ලියලා වරහමක් ඇතුළේ අනිත්‍යයි කියලා දාන්න. රූපය අනිත්‍යයි. ඒක අනිච්චානුපස්සනාවට වැටෙනවා. ඊළඟට දැන් ආපහු මෙතන මේ අටවෙනි කාරණේ තියෙනවානේ පරතෝ කියන එක. ඒක වැටෙන්නේ අනත්තානුපස්සනාවටනේ. ඒකින්ද ඒක යටින් අපි ලියාගමු වරහණක් ඇතුලේ අනත්තා කියලා. අටවෙනි කාරණේ යටින් අනත්තා කියලා ලියාගන්න. එතකොට දැන් මේ අවසාන භාවනාවට උගුල් කරන්නේ මේ 11 වෙනි කාරණේ යන ඔක්කොම පාරවල් ටික බලන්න. ඒකට අමතරව මේ රූපය අනිත්‍යයි, මෙතන මේ පරතෝ යටින් අනත්තා කියලා එහෙම ලියාගත්තා, වේදනාව අනත්තා කියලා බලන්න. ඉතින් දැන් මේ ඉස්සර මේ වගේ වැඩසටහන් කළාම අද වාගේ ඉක්මනට පුද්ගලයන් ධර්මය අවබෝධ කරගත්තේ නෑ. ඉතින් ඒ කාලේ රහතන් වහන්සේගෙන් ඇහුවාම රහතන් වහන්සේ කමටහනක් දෙන. එක්කෙනෙකුට ගෝ මේ සූත්‍රයේ සති 7ක් භාවනා කරන්න කියලා. ඒ භාවනා කරන්න ඉස්සෙල්ලා රහතන් වහන්සේ මට යාගේ මනස පෙන්වුවා. මේ පරාමාස කාය ග්‍රන්ථයට යටින් අර දොරපොල්ල බොහොම තික්කට තිබුණා. ඔතනම නෙමෙයි ওই දොරපොල්ල තියෙන්නේ පෙලක් අය. මම මගපල් ලබල නැතියගේ මනස බල්ලා තිනවා. මෙහෙම පල්ලෙහාට එනවා මේ කබලිකාර ආහාරෙන් V shape එක වගේ ඇවිල්ලා W වපර වගේ මෙහෙම පල්ලෙහාට බහැලා මෙතනින් පල්ලෙහාට බහිනා ඉන්නේ. ඔය අහිංසක චරිතවල මේ උඩින් එනවා. කබලිකාර ආහාර, සංඥා චේතනා, විඥාන කියලා L shape එකට බහිනා ඉන්නේ. එතකොට තථාගතයන් වහන්සේගෙන් ඔය මේ පුද්ගලයාගේ ගත්තාම ඔය සති 7ක් ගිහිල්ලා බැලුවාම මේක හොඳට තුනී වෙනවා. වෙන සූත්‍රයකින් කඩලා ගියා. දැන් තථාගතයන් වහන්සේගෙන් කවුරු හරි මේ කමඨහනක් කිල්ලුවාම බුදුහාමුදුරුව බලනවා ඒ පුද්ගලයාගේ මනස. බල්ලයි දොරපොල්ල තීන දන දැකලා තථාගතයන් වහන්සේ සූත්‍රයක් දේශනා කරන්නේ. ඔය හැම සූත්‍රයක්ම දොරපොල්ලට ගහන එක. එතකොට හොඳ උදාහරණයක් තමයි භවතණ්හා පරිකොටිම සූත්‍රය. ඒකේ බුදුහාමුදුරුව දේශනා කරනවා මහණෙනි මේ අවිද්‍යාව කියන එක ඇති වෙන්නේ පංච නීවර නිසා. දැන් හිතන්න ඔයාලා මේ ප්‍රඥාව තියෙන තැන ඒක නැතුව අවිද්‍යාව තිබුණා නම් පංච නීවරණ කාමච්ඡන්දේ වම් පැත්තේ නේද? එතකොට අවිද්‍යාව ඇති වෙන්නේ පංච නීවර නිසා. පේනවද මේ දොරපොල්ල හරහා එකපාරක් ගැහුවා. දැන් මේ බිත්තියක් කඩන්න ඕන නම් ඕගොල්ලෝ මෙහින් ගහනවා, එහින් ගහනවා, උඩින් ගහනවා නේද? එහෙමනේ කඩන්නේ. අන්න මේක හරහා එකපාරක් ගැහුවා. දැන් කියන පංච නීවරණ ඇති වෙන්නේ ත්‍රිවිධ දුස්චරිතේ නිසා. මේ මුසාවාද, පරුසාවාච. දැන් දොරපොල්ල හරහා තව පාරක් ගැහුවා. ඊළඟට කියනවා මේ ත්‍රිවිධ දුස්චරිතයන් ඇති වෙන්නේ ඉන්ද්‍රිය අසංවරය නිසා. ඒතර ඉන්ද්‍රිය සංවරය තියෙන්නේ මේ පැත්තේනේ. අසංවරයත් එතෙන්ට එන්නේ. දැන් තව පාරක් ගැහුවා. ඒ විදිහට මේ සූත්‍ර දේශනාවේ ඔය දොරපොල්ලට ගහගෙන ගහගෙන යන ඒක කැඩලා යන. ඒ වගේ තමයි මේ සූත්‍රෙත් තුන් පාරක්ම ගහනවා. දැන් බලන්න අපි වේදනාව සඳහා තමයි චිත්ත සංස්කාර හදන්නේ. එතකොට 10 වෙනි කාරණේදී අපි කියනවා අනත්තා. ඒ කියන්නේ ගෙයක් හදන්න සිමෙන්ති, වැලි, ගඩොල් අරව මේවා ගෙනත් තියෙනවා. මෙයා ඉඳන් කියන මේවා එකක්වත් මගේ නෙමෙයි. අනත්තා. හදාගෙන යන්නේ සංඥාව. 11 වෙනි කාරණේදී කියනවා අනත්තා මගේ නෙමෙයි. හදන්නේ විඥානි. 8 වෙනි කාරණේදී කියනවා අනත්තා. එතකොට මේ අර දොරපොල්ල කැඩලා යන තුන් පාරක් ගන්න. එතකොට මේක කළාම ඕගලන්ට ඇති වෙන දේවල් තමයි මේ උඩින් ලකුණු කරලා තියෙන ප්‍රඥා, ශ්‍රද්ධා, හිරි, ඕතප්ප, විරිය, සති කියන්නේ. මේකට කියනවා ඕල් ඩයග්‍රෑම් එක කියලා සියල්ල කියලා. එතකොට මේකේ කොහොමද භාවනා කරන්නේ? පළවෙනි භාවනාව මොකද්ද? මෙන්න මේ ඇරෝ එක අල්ල ගන්නවා නේද? මොකද්ද? බබාවාගේ රූපයක් තිබුණා ජාති. ඒක ජරාවටපත් වුණා, ව්‍යාධීටපත් වුණා, මරණයටපත් මෙල්ලා මනෝ මේකායෙන් ඉන්නවා කාලණෑ වාගේ දුකයි. බබා වාගේ රූපයෙන් වෙන් වුණා ඒක නිසා අනිත්‍යයි. එතකොට පල්ලෙහාට යනකොට කියනවා අනිත්‍යයි දුක්ඛයි. හරහාට යනකොට කියනවා ජාති ජරාව. ඒ කියන්නේ විපරිණාමය. එතකොට එහෙමනම් අපිට මේ ඇරෝ එකෙන් කියවෙනවා මොකද්ද? අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයටපත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවා. අන්න එතකොට තමයි ශුන්්‍යතාවයට එනවා. එක වෙලාවකට ඒක හතරෙනි ධානය, තව වෙලාවකට ඒක හත්වෙනි ධානය, තව වෙලාවකට ඒක ශුන්‍යතා චේතෝ විමුක්තිය. ඒක තමයි පළවෙනි භාවනාව. ඊළඟට දෙවෙනි භාවනාවට කරන්නේ අර පෙනපින්දුම සූත්‍රය. මේ රූපය පෙනපිඩක් කිව්වා නේද? එහෙනම් මේ ගිද්දි ලෝභය ළඟින් පෙනපිඩක් මේකට දාලා රාග සල්ලේ මේක අයියෙන් කරකවන. වේදනාව ළඟට එනකොට වීදුරුවේ තිත් තිත් වගේ තියෙනවා. සඤ්ඤාව ළඟට එනකොට මිරිඟුවක් විතරයි. සංස්කාරය හරියට එනකොට කිසි දෙයක් නැහැ. අන්න මේ පැත්තේ ඉන්නවා විඥාකාරය. එයා ඉඳන් කිනෝ අන්න දැක්කද? වම් පැත්තේ ඉඳන් දකුණට හරි ලස්සනට එකක් ආවා. මෙතන මිරිඟුවක් ඇති වුණානේ. ඒ පරයා මෝහසල්ලෙන් අල්ලා කරකවනවා. එතකොට මේ පැත්තට ආපු ජල වාෂ්ප ටික අනිත් පැත්තට ගිහිල්ලා ආපහු වෙන පිටක් වාගේ රූපයක්ම හැදෙනවා නේ. දකුණට ගියා කියන්නේ මරණය. මෝහය නිසා අපි නැවතත් ඉපදෙන්න. මං කිව්වා ඕස්ට්‍රේලියාවේ මිනිස්සේ ටෙනිස් ගගා ඉන්නකොට මැරිලා වැටෙනවා. කැම්බරාවල තරුණෙක් කෙනෙක් දූදුවා ඉන්නකොට මැරිලා වැටෙනවා. ඕගොල්ලෝ දැකලා ඇති නේද? මේ ස්පෝර්ට්ස් කර කර ඉඳලා ඇදගෙන මැරිලා වැටෙන්නේ නේද? එතකොට මේනම් මේක මේ පෙන පිඩක් වාගේ ශරීරයක් නියපොත්තෙන් ගැහුවත් කැඩිලා යනවා. බ්ලඩ් ක්ලොට්ස් කියයි නේද? එවනම් මේක කරකෝල කියනවා. රූපය කියන්නේ පෙන පිඩක්. වේදනාව කියන්නේ දීබුගුලක්, සංඥාව කියන්නේ මිරිඟුවක්, සංස්කාරය කියලා කියන්නේ කෙසෙල් කඳක්, විඥානය කියන්නේ මායාව. ඒක තමයි දෙවෙනි භාවනාව. තුන්වෙනි භාවනාවට කරන්නේ මේ 11 වෙනි කාර්යයට එන හැම පාරක්ම බලනවා. දැන් අපි දන්නවා ශුන්්‍යතාවෙන් අනත්තතෝ කියන තැනට ආවා. අනිත් එක තමයි දැන් සංඥාව මිරිඟුවක් අපි වතුර හොයාගෙන ගියා. හම්බුනේ වතුර නෙමෙයි, ශෝක කරන සංඥාව. ශෝක කරන සංඥාව මගේ කියලා ගන්න ඒක නිසා අනත්තා. එහෙනම් 3න් 7ට 7න් 11ට. ආපෝ පේනවා ජරා දෝමනස්ස ස්පර්ශ වෙමින් අප්‍රියේ සම්පයෝග. ඒතකොට ජරා දෝමනස්ස කවුරුවත් මගේ කියලා ගන්න ඒක නිසා අනත්තා. එතකොට ඊළඟට මේ මෙතන ශුන්‍යතෝ කියන තේක වේදනාව අනත්තා. ඒ වගේම මේ රූපේ අනිත්‍යයි 9 වෙනි කාරණේ. ඊළඟට අර විඥාණය පරතෝ නේද? එතකොට මෙතන මේ අනත්තා කියලා අවබෝධ කරගත්තා නම් ඉතින් හොඳ ගැඹුරු අවබෝධයක් වෙනවා. මොකද මේ කෙහෙල් බඩයක් වාගේ සංස්කාරයක් මත යැපෙන විඥානය නේද? ඒක පරතෝ. ඒක අනත්තා කියන එකට ගන්න පුළුවන්. එතකොට ඒක තමයි කරන් තියෙන භාවනාව.